අපි හාමුදුරුවන් වහන්සේ, කල්‍යාණ මිත්‍ර පින්වත්නි, භාවනාවේ විවිධ පැති කිසියම් මට්ටමකට ඔබ අප අද්දුටුවා, පුහුණු කළා, වටහා ගත්තා. මේ සියල්ලම අප තුළම තිබුණු දේවල්. මෙතන තිබුණු දේවල් නෙමෙයි, වෙන කිසිවෙකු ළඟ තිබුණු දෙයක් නෙමෙයි, අප තුළම නිදාගෙන සිටි ආධ්‍යාත්මික හැකියාවන් භාවනාවෙන් අවදි වුණා. මෛත්‍රිය, ඉවසීම, කරුණාව, සිහිය, වර්තමානයේ සිටීම, සිදුවන දේ දැන ගැනීම, අනවශ්‍ය කල්පනා අත්හැරීම, අවශ්‍ය දෙයක් ක්‍රමානුකූලව සිතා අවසානයකට එන අත්හැරීම, විස්කිරීම, නිදහසේ සිටීම ආදී විවිධ හැකියාවන්, විවිධ වූ ආධ්‍යාත්මික හැකියාවන් අප උරගා බැලුවා. බලන්න ඔබ තුල කෙතරම්නම් ආධ්‍යාත්මික කුසලතාවයන් නිදාගෙන තිබුණාද, සහ තව කොපමණ ආධ්‍යාත්මික හැකියාවන් නිදාගෙන ඇද්ද? ඒ ආධ්‍යාත්මික භාණ්ඩාගාරය සම්පූර්ණයෙන්ම පොහසත්, ිරපරාණති දුක් විඳින්න. එම නිසා කල්යාණ මිත්‍රවරුනි, කියවිතා පසු දුකෙහි ඔබ කරා දුක බලාගෙන තියෙන්න විවිධ වේශයන්ගෙන් එන්දි ඩාරින්න. නමුත් දැන් ඔබ පොහොසත්, ඔබ ළඟ තිබෙනවා විවිධ උපකරණ, විවිධ බෙහෙත්. ඒ නිවැරදි උපකරණය පාවිච්චි කරන්න, නිවැරදි බෙහෙත ගන්න. අසරණ නැහැ, අනාථ නැහැ. නැවත මෙමනි වැඩසටහන් ගැන සිහින දකින්ටත් එපා. මේ හොඳටම ඇති. මෙයින් ඉගෙනගත්ත යමක්, පුහුණු කළ යමක් තිබෙනවා නම් එය ජීවිතය කරගන්න. ඊළඟ වැඩසටහනෙන් තව ටිකක් ඉගෙන ගන්න, තව ටිකක් දැනගන්න. මෙතනදී දැනගන්න බැරි වුණු දේවල් දැනගන්න, එබඳු බලාපොරොත්තුවක් හදාගෙන වර්තමානය මගහරින්න එපා. හොඳයි, අපිට කතා කරන්න බැරි වුණු ප්‍රශ්න කීපයක් ලියලා තිබුණා. දැන් ඒවා දැන් තියෙනවා නම් අපි අහමු.
අවසරයි ගුරුතුමනි, ආනාපානයේ වැඩිම පිවිසීමේදී ස්වභාවික උත්සරයල නතර වී ඒ වෙනුවට ආයතකින් කැටි වන හුස්ම ගැනීමක් සිදුවේ. මේට පිළියමක් කරුණාකර පහදා දෙන්න.
හොඳයි, ස්වභාවික ඔය හුස්ම ඒ ස්වභාවිකද කෘතිමද කියලා දැනගන්න, දැනගන්නේ කොහොමද? මොනවාද ලක්ෂණ? කෘතිම හුස්මේ ස්වභාවික හුස්මයි වෙන් කරලා අඳුනගන්න. එක් පැත්තකින් බැලුවොත් නම් අපේ කිසිම හුස්මක් ස්වභාවික නෑ. හැම හුස්මක්ම කෘතිමයි. මක්නිසාද? අප කෘතිම ජීවිත ගත කරන නිසා. අප හිතන්නේ කෘතිමව, ස්වභාවිකව නෙමෙයි. අප කතා කරන්නේ කෘතිමව, ස්වභාවිකව නෙමෙයි කතා කරන්නේ. හැසිරීමත් ඒ වගේ. ඉතින් සමස්ත ජීවිතේම කෘතිම වුණ විට හුස්ම විතරක් කොහොමද ස්වභාවික වෙන්නේ? හුස්ම ස්වභාවික වුණත් කෘතිම වුණත් කමක් නැහැ දැනගන්න. ස්වභාවික නම් ස්වභාවික බව දැනගන්න, කෘතිම නම් කෘතිමයි කියලා දැනගන්න. වැදගත්ම දේ තමන් හුස්ම ගන්න යන්න එපා. ස්වභාවික වුණත් කෘතිම වුණත් තමන් හුස්ම ගන්න යන්න එපා. ඒ තමන් නෙවෙයි නම් හුස්ම ගන්නේ, ශරීරේ නම් හුස්ම ගන්නේ, ගැටලුවක් නැහැ. ඒ ස්වභාවික නම් ස්වභාවික බව දැනගන්න, කෘතිම නම් කෘතිම බව දැනගන්න. සිදුවන දේ සිදුවන ආකාරයට වෙන්නේ ඉඩාරින්න. එවිට ඒ හුස්ම යථා තත්වයට පත් වෙයි. හැබැයි අපි විනිශ්චය කරනවා නම් මේක කෘතිමයි, මෙහෙම වෙන්න බෑ, ස්වභාවික වෙන්න ඕනේ කියලා. එතින්දී අපි ඒ කෘතිම හුස්ම තවත් කෘතිම තත්වයට පත් කරනවා. ඒස විනිශ්චය කරන්න යන්න එපා හුස්ම. ඒ වෙන දේ දැනගන්න, වෙන විදිහට වෙන්න අරින්න. මෙයා වෙනස් වෙනවා, එකම විදිහට නෑ. කිසිම දෙයක් එකම විදිහට සිදුවෙන්නේ නෑ දෙවතාවක්. ඒස වෙනස් වීම දකින්න. මේ හුස්ම වෙනස් වෙනවා, ස්වභාවික තත්ත්වෙන් කෘතිම තත්ත්වයට, කෘතිම තත්ත්වයෙන් ස්වභාවික තත්ත්වයට. පරිණාමයක් නේ, පරිණාමය දකින්න හුස්මෙන් හුස්මට. කලින් ගත්ත හුස්ම වගේ නෙමෙයි මේ හුස්ම. මේ හුස්ම වගේ නෙමෙයි ඊළඟ හුස්ම. ඒකම විදිහකට එකම රටාවකට හුස්ම තිබිය යුතුයි කියන බලාපොරොත්තුවෙන් නම් භාවනා කරන්නේ අප වඩන්නේ සමතය. ඒ සමතයට ඒ අවශ්‍යයි. එකම විදිහට හුස්ම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් හිත සමතයකටපත් වෙන්නේ නැහැ, එකඟ වෙන්නේ නැහැ. ඉතින් අවශ්‍ය නම් සමතය වඩන්න ඒ හුස්ම ආයාසයෙන් සම කරගන්න. හැබැයි විපස්සනාවට එන විට කොහොම වුණත් එකයි. හුස්ම කෙටි වුණත් එකයි, දිගු වුණත් එකයි, ස්වභාවික වුණත් එකයි, කෘතිම වුණත් එකයි. ඒ වෙනස් වෙන හැටි දකින්න. හුස්මෙන් හුස්මට වෙනස් වෙන හැටි, රිද්මේ වෙනස් වෙන හැටි, ඒ හුස්මේ කෙටි දිගු බව වෙනස් වෙන හැටි, වේගේ වෙනස් වෙන හැටි දකින්න. එපමණයි. දැක ඒ අත්හරින්න. ඊළඟ හුස්මට අවධානය යොමු කරන්න. කොහොමද ඊළඟ හුස්ම කියලා බලන්න.
ආචාර්යතුමනි, භාවනා කරගෙන යෑමේදී අරමුණ ගැනීම අඩුවෙන් දැනෙන්නේ මේ මිච්ඡා සතියද? එහෙම නැතිනම් වෙනත් දෙයක්ද? තෙරුවන් සරණයි.
ඒ අපි අරමුණ දැනෙන්න ඕනේ මෙහෙමයි කියලා අපි හිතනවා. ඒ ප්‍රමාණයක් ගැන අපිට තියෙන අච්චුවක්. ඒ අච්චුවෙන් අපි හිතනවා හරියට දැනෙන්නේ නැහැ, නැත්තම් දැනෙනවා කියලා. ඒ අච්චුව අතාරින්න දැනෙන ප්‍රමාණයෙන් සෑහීමකටපත් වෙනවා. සියම් ප්‍රමාණයකට අරමුණ දැනෙනවා නම් ඒ ඇති. අඩුම ගානේ මේක ආස්වාසය, මේ ප්‍රස්වාසය කියලා වෙන් කරලා හඳුනාගන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති. ඒ ගැන සතුටු වෙන්න. ඒ සතුටින් ඒ භාවනාව වඩන්න. ඒ වඩනකොට ඊට වඩා ඒ අරමුණේ ලක්ෂණ තිබෙනවා නම් ඒවා මතුවලා ප්‍රකට වෙලා පෙනී. හැබැයි අහවල් ලක්ෂණේ දකින්නට ඕනේ කියලා කලින්ම අදහසක් හිතේ ඇති කරගෙන භාවනාවට වාඩි වෙන්න එපා. එහෙම పూర్ව නිගමනයකට, పూర్ව විනිශ්චයකට පැමිණ භාවනා කරන්න බෑ. එතකොට අපි යමක් හොයනවා. අපිට ඕන දේ හොයනවා. ඕන දේ දකින්න බලාපොරොත්තු වෙනවා. ඒත් ඕන දේ දකින්න යන එක එකක්, තිබෙන දේ දකින්න එක තව එකක්. භාවනාවේදී අපි උත්සාහ කරන්නේ දෙවෙනි කාරණයට. තිබෙන දේ දකින්නවා, සිදුවන දේ දකින්නවා, සිදුවන ආකාරයෙන් දකින්නවා. එනිසා අත්හරින්න මේ මට්ටමට අරමුණ තිබිය යුතුයි, දැකිය යුතුයි කියන ඒ අපේක්ෂාව අත්හැර ඒ දැනෙන ප්‍රමාණයෙන් දැනගෙන සතුට වෙනවා.
ආචාර්ය සමිනු, මට තරහයි මම. ඒක සංසිඳවා ගන්න සුසුකමයක් කියලා.
ඔය එතන කාරණා දෙකක් නේ. එකක් තමයි මේ තරහ. තරහ ඇතිවීම ඇති කර ගැනීම. සහ දෙවෙනි එක ඇති වුණු තරහෙන් අපි යම් යම් ක්‍රියා කිරීම. ඇතර තරහ ඇති කර ගැනීම නවත්ත ගන්න පුළුවන් නම් ප්‍රශ්නේ මුලින්ම විසඳෙනවා. තරහ ගන්න නැතුවම ඉන්න පුළුවන් නම් ඒ තමයි ස්ථිර විසඳුම. නමුත් ඉතින් එතෙන්ට යන්න අපහසුයි. තරහ එනවා, අපි හිතලා සැලසුම් කළා නෙමේ තරහ ගන්නේ. සැලසුම් කළා තරහ ගන්න බෑ කාටවත්. සැලසුම් කරන විටම තරහ ගන්න තරහ එන්නේ නෑ. තරහ ආවහම ඒ තරහෙන් අපි කුමක්ද කරන්නේ? අන්න එය එතෙන් තියන් අපිට පුළුවන් මැදිහත් වෙලා කිසියම් කලමනාකරණයක් කරගන්න. සාමාන්‍යයෙන් තරහවම තමන් කරන්නේ කුමක්ද කියලා අඳුනගන්න. මොනවද කියවෙන්නේ? කොපමණ වෙලා බණිනවද? කොපමණ වෙලා ඒ තරහ තියාගෙන ඉන්නවද? කොපමණ කාලයක් දුක් විඳිනවද ඒ තරහෙන්? ශාරීරිකව කුමක්ද කරන්නේ? ඒ තමන්ගේ චරිත ලක්ෂණ හඳුනාගන්න. තරහ පැමිණියාම තමන් හැසිරෙන විදිහ හඳුනාගන්න. කොපමණ වෙලාවක් ඒ දුක විඳිනවද කියලා බලන්න තරහ. ඊළඟට බලන්න ඒක අඩු කරගන්න පුළුවන්. පුළුවන් දේ තරහ හඳුනාගෙන අපි කතා කරන හැම වචනයකට මේ තරහ ගේන්නේ නැතුව අවශ්‍ය තැනට ගෙනල්ලා අනවශ්‍ය තැනදී තරහ පැත්තකින් තියන්න. සමහරට තරහව එක්කෙනෙක් ගැන. හැබැයි ඉන්පස්සේ කතා කරන හැම දිනාටම අපි කතා කරන්නේ තරහෙන්. ඒ අය අහිංසකයි. ඒ අය මේ ප්‍රශ්නෙට අදාළ නැහැ. ඒ අය බැනුම් ඇසිය යුතු නැහැ. මේ දෙක වෙන් කරගන්න. ඒ කාරණේට අදාළ නැති අයත් එක්ක තරහින් ගනුදෙනු කරන්න එපා. ඒ කුසලතාවයක්. තරහ ගැනීම අකුසලයක්. හැබැයි ගත් අකුසලයක් වුණු තරහ දැවිත් තියෙනවා. ඒතර ඒ තරහ බලන්න මේක කවුරු සම්බන්ධ තරහක්ද? කවුද මේකට සම්බන්ධ නැත්තේ? එතකොට නැති විශාල පිරිසක් දුක් විඳිනවා මේ එක්කෙනෙක් ගැන ඇති කරගත්ත තරහින්. එනිසා ඒ අයව නිදහස් කරන්න. ඒ අය සම්බන්ධ නැහැ. ඒ අය මේ නඩුවට ගේන්න එපා. ඒ අයට දඬුවම් දෙන්න එපා එක්කෙනෙක් කරපු වරදකට. ඊළඟට ඒ සිදුවීම, තරහක් එන්නේ සිදුවීමකටනේ. ඒ සිදුවීම දිහා අපි බැලුව ආකාරය නිසායි තරහ ආවේ. ඒ විදිහටම අපි මේ සිදුවීම නැවත නැවත මතක් කරන විට නැවත නැවත තරහ එනවා. එම නිසා හොයාගන්න කෝණයක් ඒ සිදුවීම දිහා බලන්න තරහ එන්නේ නැති. තරහක් එන්නේ නැතුව කොහොමද මේ සිදුවීම දිහා බලන්නේ? මේ සිදුවීම ගැන හිතන්නේ කොහොමද තරහ ගන්න නැතුව? tamamම හොයාගන්න. ඒ කාගෙන්වත් ඇහුවට වැඩක් නැහැ. තමන්ම හොයාගන්න ඒ සිදුවුණු සිදුවීම දිහා කොහොමද බලන්නේ? කෝප නොවි. කෝප නොවි බලන්න පුළුවන් කෝණයක් තිබෙනවද? අන්න සම්මාදිට්ඨිය. ඒ කෝණයෙන් බලන්න. එතකොට තරහ එන්නේ නැහැ. මතක් කරන්න පුළුවන් තරහ එන්නේ නැහැ දැන්. දැන් අපි හඳුනාගත්ත කෝණයක් සිදුවීමක් දියා කෝපන වී බැලිය හැකි. ඒ කෝණේ ඉන්න ඊළඟට ඒ සිදු එබඳු සිදුවීමක් යලිත් වන විට අර කෝප නොවන කෝණයෙන් ඒ සිදුවීම දිහා බලන්න. එවිට වෙනද වගේ තරහින එකක් නැහැ. ආවත් ඒ ප්‍රමාණයට තරහින එකක් නැහැ. මේ විදිහට අපිට පුළුවන් තරහ අඩු කරගන්න, තරහ පවතින කාලය අඩු කරන්න, තරහෙන් අපි කරන කියන දේවල් වල ඒ බලපෑම අඩු කරන්න.
දෘෂ්ටිමනි, අපි භාවනා කරද්දී අපේ සිතේ එන නොයෙක් සිතුවිලි යටපත් කරගන්නේ කෙසේද?
භාවනා කළත් නැතත් සිතුවිලි එනවා. එකම ප්‍රමාණයට එකම වේගෙට සිතුවිලි එනවා භාවනාවේදීත් භාවනා නොකරන විටත්. පැහැදිලිව වටහා ගන්න, අපි භාවනා කරන්නේ ওই සිතුවිලි නවත්තන්න නෙමෙයි. භාවනාවේ අරමුණ ඒ නෙමෙයි, බෞද්ධ භාවනාවේ. ඒ සිතුවිලි නැමැත්වීම අබෞද්ධ, අබෞද්ධ ඉලක්කයක්, බෞද්ධ ඉලක්කය නෙමෙයි. එය බුදුදහම පවතින්නට, බුදුදහම එන්නට කලිනුත් යෝගීවරු තුල තිබුණු ඉලක්කය සිතුවිලි නැමැත්වීම. බුදුරජාණන් වහන්සේ තමයි පෙන්වලා දුන්නේ සිතුවිලි නැමැත්තලා වඩන්නේ දුක නවත්තන්නේ. තර භාවනා කරන්නේ දුක නැවැත්වීමට මිස සිතවිලි නවත්තන්න නෙමෙයි. සිතවිලි නෙමෙයි දුක කියන්නේ. දුක යනු අපි හදාගන්න දෙයක්. දුක හදාගන්න හැටි දැනගන්නයි භාවනා කරන්නේ. දුක හදාගන්න හැටි තමන්ම හොයාගත්තාම ඒ දුක හදා ගන්න නැතුව ඉන්න පුළුවන්. මේ වෙන් කරලා හඳුනා ගන්න. මේක අපරාධේ මහන්සි වෙන්න එපා, සිතිවිලි යටපත් කරන්න. එයම දුකක් වෙනවා. දැන් ඒ දුක විඳිනවා. විඳින නිසා මේ ප්‍රශ්නේ අහන්නේ. දුක් විඳින්න එපා සිතිවිලි නිසා. අපි ජීවිතයේ ඇතිපදමට දුක් විඳිනවා. ඒ දුක නැති කරගන්නයි භාවනාවට ආවේ. ඒතර භාවනාවට ඇවිත් නැති අලුත් දුක් හදාගන්න එපා. ওই කිසිම සිතවිල්ලක ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් තියෙන්නත් බෑ. සිතවිල්ලක ප්‍රශ්නයක් තියෙන්න බෑ. සිතවිල්ලකට එබඳු බලයක් නැහැ. නැති බලයක් සිතවිල්ලට දෙන්න එපා. සිතවිල්ල යටපත් කරන්න ගිහිල්ලා නැති ප්‍රශ්නයක් හදාගන්න එපා. ඉවරයක් නැති ප්‍රශ්නයකට මුල පුරන්න එපා. ඔය සිතවිලි යටපත් කරන්න යෑමෙන් අපි පටන් ගන්නවා නිමාවක් නැති යුද්ධයක්. අපි පත් වෙනවා යුද්ධ භටයෙක් බවට. කාට විරුද්ධව සටන් කරන්න? තමන්ට විරුද්ධවම සටන් කරන යුද්ධ භටයෙක් බව. භාවනාව යුද්ධයක් බවට පත් කරනවා. එහි දිනුමක් නැහැ. දිනුමක් නැහැ. කාට දිනන්න පුළුවන්? දිනුමක් නැති නිමානවන යුද්ධයකට අපි මුල පුරනවා. ඒටද භාවනාව කියන්නේ. මහා අපරාධය. යුද්ධ කරන්න නෙමෙයි අපි මේ ඇස් වහගෙන ඉන්නේ. සාමයක් දකින්න. හැම සිතවිල්ලක් එක්කම සාමකාමී වෙන්න. සිතවිල්ල ඇවිත් ගියාවේ. එන සිතවිල්ල එක්ක ප්‍රශ්නයක් හදාගන්නත් එපා. තියෙන සිතවිල්ල එක්ක ගැටුමක් හදාගන්නත් එපා. යන සිතවිල්ල එක්ක ප්‍රශ්නයක් හදාගන්නත් එපා. ඒ හැම තැනදිම සාමකාමී වෙන්න. ඉඩ දෙන්න සිතිවිලි වලට ඇවිත් යන්න. සිතිවිලි කියන්නේ Taman නෙමෙයි. සිතිවිලි Taman ගෙත් නෙමෙයි. Tamanුත් නොවන, Taman ගෙත් නොවන සිතිවිලි ඇවිත් යනවා හරියට හුස්ම ඇවිත් යනවා වගේ. යම්සේ හුස්මට ඉඩ දෙනවද ඇවිත් යන්න. ඒ උපරිද්දෙන්ම ඊට දෙන්න සිතිවිලි වලට ඇවිත් යන්න. එතන දුකක් නැහැ. ඒ දුකක් නැති බව අත්දකින්න. සිතිවිලි තියෙනවා, දුකක් නැහැ.
එන ගුල්කමිනි පුරුද්ද සහ පොහොනුවේ ඇති වෙනස කුමක්ද?
පුරුද්ද අතීතයට සම්බන්ධයි. පුරුද්දට යමක් වෙන්නේ යාන්ත්‍රිකව. පුහුණුව වර්තමානයට සම්බන්ධයි. යමක් පුහුණු කරන්න සිහිය ඕනේ. යාන්ත්‍රිකව පුහුණු කරන්න බෑ. පුරුද්ද අපිට වැඩිය බලවත්. පුහුණුවේදී තමන් තමා බලවත්. පුරුද්දක් වෙනස් කරන්න බෑ. ලේසි නෑ පුරුද්දක් වෙනස් කරන්න. පුහුණුව අපිව වෙනස් කරනවා. ඒ සඳහායි පුහුණු වෙන්නේ. එතන මේ වෙනස්කම් තියෙනවා. එක වගේ වචන වුණාට මේකේ ලොකු වෙනසක් තියෙනවා. පුරුද්දක් වෙනස් කරන්නයි පුහුණුව අවශ්‍ය වෙන්නේ.
ගරු ස්වාමීන් වහන්සේ, මට භාවනාවේදී සිත සංසුන් කරගන්න අමාරුයි. තවද රෝගත් නිදාගත්ත වෙලාවෙදී ගොඩක්
මතුවෙනවා.
පින්වත් ගුරුතුමනි, දැන ගැනීම සහ සිටීම වෙන් වෙන්ව පහදා දෙන්න. ආශ්වාස ප්‍රාශ්වාස දිග කිටි වශයෙන් බැලීමට පුරුදු වුමා වර්තමානයේ සිටින විට ඒ ස්වභාවය බැලීමට අපහසුයි. මොකද අතීතයෙන් වෙන් වූ විට වර්තමාන ආශ්වාසයේ කිසිම ස්වභාවයක් නැත.
සිටීම සහ දැන ගැනීම දෙකේ වෙනස. ඒ වෙනස හඳුනා ගන්න. ඒ තමා කඩයින් ලක්ෂය, හැරවුම් ලක්ෂය. භවයේ සහ භවනා අතර භවයේ පවතින්නේ සිටීම මතයි. භව නිරෝධයේ සිද්ධ වෙන්නේ දැන ගැනීම මතයි. සිටීමේදී අපි වර්තමානින් ඉවත් වෙනවා. සිතන්න පටන් ගන්න වර්තමාන අත්දැකීමක් ගැන. හැබැයි සිතන්න පටන් ගත්ත සැනින්ම අපි වර්තමාණයෙන් අයින් වෙනවා. වර්තමානේ නෑ. අපි අඩියෙන් අඩිය වෙනම ලෝකයකට යනවා. ඒ කල්පනාවල් ඇත්ත වෙනවා අපිට. අපිම මවා ගන්න කල්පනාවන් අපිටම ඇත්ත. අපි විඳිනවා ඊට පස්සේ. ඒ සිතීම විඳින්න පටන් ගන්නවා. ඒ සිතීමේ තියෙන දුක විඳිනවා. ඒ සිතීමේ තියෙන සැප විඳිනවා. ඒ විඳින්නේ ඇත්තක් නෙමෙයි, අපේම සිතිවිලි. ඊළඟට ටික දුරක් අපි හිතාගෙන ගිහිල්ලා ඊළඟට වෙන්නේ කුමක්ද? ඒ සිතීමට පුළුවන් අපි නැතුව හිතන්න. සිතීමට මුල පුරන්නේ අපි. හැබැයි ටික වෙලාවකින් සිතීම ස්වාධීන වෙනවා. ස්වාධීන වෙලා එයා දිගටම හිතාගෙන යනවා අපිට හිතන්න ඕනේ නැති දේවල්. බලන්න හැම සිතීමක්ම කෙලවර වෙන්නේ එහෙමයි. අපි නොසිතූ තැනකින් තමයි සිතීම ඉවර වෙන්නේ. අපිට එහෙම හිතන්න ඕනේ නැහැ. අපිට යන්නට අවශ්‍ය නැති තැනකට සිතීම අපි වරගෙන යනවා. නිසා සතුටින් ලස්සනට හිතන්න පටන් ගත්තා අපි මහා දුකකින් දොම්නසකින් ඉවර වෙන්නේ. දැන ගැනීම යනු ඊට වඩා වෙනස් දෙයක්. දැන ගැනීමේදී අපි කල්පනාවලට යන්නේ ඇහෙනවා, ඇහෙන බව දන්නවා. ඒතර සිතීම කියන්නේ මොකක්ද ඇහුනේ? ඇයි ඒ දේ ඇහුනේ? ඇයි වෙන දෙයක් ඇහුන්නේ නැත්තේ? ඇයි ආයේ શબ્දේ කරේ? නොකර ඉඳ තිබ්බනේ. දැන් මේ විදිහට ඔන්න සිතනවා. දැන ගැනීම ඊට වෙනස්, ඊට වැඩිය සරලයි. ඇහුණ ඇහුණු බව දන්නවා. ඒ ඇහුණු දේ මනස හඳුනාගත්ත නම් හඳුනාගත්ත බවත් දන්නවා. ඇහුණ හිත කියනවා ඒ ඇහුනේ කුරුල්ලෙක්. ඇත්තටම කුරුල්ලෙක්ද නැද්ද දන්නේ. කන් දෙකට ඇහුණා, ඇහුණු බව දන්නවා. මනස කියනවා ඒ කුරුල්ලෙක් කියලා. ඒ බවත් දන්නවා. ඒ ලස්සනයි කියලා මනස කියනවා නම් ලස්සනයි කියලා මනස කියව බවත් දන්නවා. දිගට මේ මනසට ඒ සද්දය අහන්න ඕන නම් ඒ ඕනකමත් දන්නවා, දැනගන්නවා. හැබැයි මේ කිසි දෙයක් එක්ක එකතු වෙන්නේ නැහැ. ඒ කිසි දෙයක් බාරගන්නේ නැහැ. ඒ කිසි දෙයකට පණ පොවලා තල්ලු කරන් ගිහිල්ලා පණ ගන්නලා ස්ටාර්ට් කරලා කොහෙවත් යන්නේ නැහැ. දැනගන්නව නවතිනවා. ඊළඟට සිදුවන දෙයට අවධානයෙන් ඉන්නවා. ඊළඟට මොකද වෙන්නේ? ඒතර දැන ගැනීම හැම විටම වර්තමානයේ තියෙනවා. මෙතන මේ මොහොතේ. ඊළඟට ඒ ප්‍රශ්නේ දෙවෙනි කොටස මේ ආනාපානසති. ওই දිග කොට වශයෙන් ඒ හුස්ම දැනගන්න සාපේක්ෂව මිනුමක් ඕනේ. ඒක ඇත්ත. එතකොට අතීත හුස්මට සාපේක්ෂවයි වර්තමාන හුස්ම දිගද කොටද කියලා කියන්න පුළුවන්. මීට කලින් ගත්ත හුස්මට සාපේක්ෂව. එතකොට කෙනෙක් ගාක් ඈත අතීතයක ඉන්න ඕනේ නැහැ මේ වර්තමාන හුස්ම දිගද කොටද කියලා දැනගන්න. මීට කලින් ගත්ත හුස්ම පිළිබඳ මතකයේ තියෙනවා. ඒක අමතක වෙලා නැහැ. ඒ අමතක නම් අපිට ආනාපාන සතිය කරන්න බෑ. එන මොකටද වාඩි වුනේ කියන මතකේ නැත්තම් කොහොමද ආනාපාන සතිය කරන්නේ? මේ නිසා වර්තමානයේ සිටීම හඳුනා ගන්න. ඒ ප්‍රායෝගිකයි දෙයක්. ඒ ප්‍රායෝගික සීමාව ඉක්මවලා ගිහිල්ලා ඒ කරන්න බැරි තැනකට භාවනාව ගේන්න එපා. තමන් මේ වාඩි වුනේ මෛත්‍රිය කරන්න නෙමෙයි ආනාපාන සතිය වඩන්නේ. ඒ මතකයේ තියෙනවනේ වාඩි වුනේයි කියන එක. දෙක අතීතයේ තියෙනේ. නමුත් ඒ අතීතයේ මතකයේ තියෙනවා. ඒ මතකේ අත්හැරලා ආනාපාන සතිය වඩන්න බෑ. කිසිම භවනාවක් වඩන්න බෑ. එනිසා ප්‍රායෝගික යෝගියෙක් වෙන්න. සිද්ධාන්තත් එක්ක ඉන්න කෙනෙක් වෙන්න එපා. ඒතර මීට කලින් ගත්ත ආස්වාසයට සාපේක්ෂවයි මේ ආස්වාසයේ දිගට කොටද කියලා කියන්න පුළුවන්. වේගින්ද හිමීට සිදුවෙන්නේ. සැහැල්ලුද බරද? දෙමියට මිනුම් ඕනේ. ඒ මිනුම තමා මීට පෙර පිටකල ප්‍රස්වාසය නැතිනම් ගත්ත ආස්වාසය. ඒතර අපි හැම විටම මේ ළඟම ජීවත් වෙන්නේ. ඈත නෙමෙයි මෙතනමයි ඉන්නේ මේ ළඟම. ඊළඟට වර්තමාන ගත්ත ආස්වාසය මිනුමක් කරගන්නවා ඊළඟ හුස්ම දකින්න. අර කලින් ආස්වාසය අතාරිනවා. දැන් මේ මිනුම ඉවරයි. දැන් අලුත් මිනුම. ඒතර හැම විටම අපේ මිනුම් අලුත් වෙනවා. මේ වර්තමාන ආස්වාසයේ නැමැති මිනුම අපි පාවිච්චි කරන්නේ තව එකම එක හුස්මක් මනින්න විතරයි. හුස්ම දෙකක් මනින්න නෙමෙයි. මුළු හුස්මම මනින්නත් නෙමෙයි. ඊළඟ එකම එක හුස්ම. එපමණයි ඊළඟට ඒ මිනුමත් අතාරිනවා අලුත් මිනුමක් එක්ක. ඒතර මේක බොහොම ලස්සන භාවනාවක්. මේ වර්තමාන ඉඳගෙන කරන්න පුළුවන් වර්තමානයේ සිටමින් කළ හැකි භාවනාවක්. එතෙන්ට එන්න. ඒ ප්‍රායෝගික සරල තැනට එන්න. අපි හිතුවොත් ඕනෙවට වැඩිය මේ භාවනාව කරගන්න බැරි වෙනවා.
දරු කල්යාණ මිත්‍ර ගුරුතුමනි, අප දැන් යෙදෙන හුස්ම ගැනීම සහ පිටකිරීම යන ක්‍රියාවලිය දෙස සිහිය පිහිටුවීමේදී හුස්ම රැල්ලක් නාසිකාග්‍රයේ හෝ ශරීරයේ වෙනස් ස්ථානයක ක්‍රියාත්මක උදරය පිම්බීම හැකිලීම වැනි වීම ගැන ක්‍රියාත්මක වීම ගැන අවධානය යොමු කිරීම අවශ්‍යතාවයක් ඇතිදැයි කරුණාවෙන් පහදා දෙන්න. තෙරුවන් සරණයි.
එම් විශේෂ අවශ්‍යතාවයක් නැහැ. වැදගත් වෙන්නේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාව. වර්තමානයේ සිදුවෙන්නේ ආස්වාසයක් නම් ආස්වාසයක් වෙන බව, සිදුවෙන්නේ ප්‍රස්වාසයක් නම් ප්‍රස්වාසයක් වෙන බව දැන ගැනීමයි වැදගත් වෙන්නේ. ඒ හොඳටම ඇති. ඒතර වර්තමාන ආස්වාසයේ කෙනෙකුට නාසය ආශ්‍රිතව දැනගන්න පුළුවන් නම් නාසය ආශ්‍රිතව දැනගන්න, උදරය ආශ්‍රිතව දැනගන්න පුළුවන් නම් උදරය ආශ්‍රිතව, මුළු ශරීරයම ආශ්‍රිතව පුළුවන් නම් එහෙම. එතකොට ඒ කොතනින්ද දැනගන්නේ කියන එකට දෙවෙනි වටිනාකම දෙන්න, පළවෙනි වටිනාකම දෙන්න හුස්මට. ඒකල වඩාත් අවධානයෙන් පසු වෙන්න වර්තමානයේ වෙන්නේ මොකද්ද? හුස්ම ගැනීමද පිටවීමද? ඒ දැනගන්න පුළුවන් නම් ඒ කෙරෙහි පූර්ණ අවධානය යොමු කර වර්තමාන ආස්වාසයේ වර්තමාන ප්‍රස්වාසයේ දැනගනිමින් ඉන්න. ඔය තැන කොතනත් එකයි. එක තැනකින් තව තැනකට ගියත් කමක් නෑ. එක තැනක දැනෙන්නේ නැත්නම් ඊළඟ තැනට. තැන වැදගත් නෑ. ඒ තැනට දෙන්න එපා ලොකු වටිනාකමක්. එහෙම දුන්නොත් ආනාපාන සතිය කරන්න බැරි වෙනවා.
ගරු කල්‍යාණ මිත්‍ර ගුරුතුමාගේ උදෑසන දේශනයේ අවසානයේදී සිහිය දියුණු කිරීම මගින් මමත්වයේ දුර්වන බව පවසන ලැබූ බව මතකයි. මමත්වයේ යනුවෙන් අප අසා ඇති මමය, මාගේය, මාගේ ආත්මය සහ මානසික තත්ත්වයන් වර්තමානයේ එනම් මේ මොහොතේ අත්දැකීම සමග ජීවත් වීමෙන් දුරවන්නේ කෙසේදයි කර්ණාවෙන් පහදා
දෙන්න. තෙරුවන් සරණයි. මේක පහදා දෙන්නත් පුළුවන්. හැබැයි පහදා දෙනවට වැඩිය හොඳයි වර්තමානයේ සිටින විට බලන්න කොපමණ දුරට මමත්වයේ තියෙනවද නැද්ද කියලා. අතීතයේ ජීවත් වෙන විට බලන්න කොපමණ මමත්වයේ තියෙනවද නැද්ද. අනාගතයේ ජීවත් වෙන විට බලන්න. එතන මේ කාල තුනේ ජීවත් වෙන මනස හඳුනා ගන්න. අතීතයේ ජීවත් වෙන මනස හඳුනා ගන්න. අනාගතයේ ජීවත් වෙන විට අනාගතයේ ජීවත් වෙන මනස හඳුනා ගන්න. වර්තමානයේ ජීවත් වෙන මනස වර්තමානයේ ජීවත් වන විට හඳුනා ගන්න. හඳුනාගෙන බලන්න ඔය කියපු මමත්වය තමන් මොක හඳුනාගත්ත මමත්වයක් තියෙනවද? ඒ මමත්වයේ වැඩිම තියෙන්නේ කොතනදද කියලා. අතීතයේ ඉන්න විටද, අනාගතයේ සිටින විටද, නැතිනම් වර්තමානයේ ඉන්නකොට බලන්න. ඒ බැලුවහම තමන්ම සොයාගත්තහම තමන්ටම තේරෙයි මේ කාල ත්‍රේ, මේ කාල තුනේ සම්බන්ධය මමත්වයට. මේ මමත්වය යනු එක මොහොතක ඇති වෙලා නැති වෙලා යන දෙයක් නෙමෙයි, පැවැත්මක්. මේ මම කියන සිතිවිල්ලත් එක්ක සදාකාලික පැවැත්මක් පිළිබඳ හැඟීමක් එනවා. මේක මොහොතක ඉන්න කෙනෙකුට නෙමෙයි මම කියන්නේ. ඊයේත් හිටිය, අදත් ඉන්න, හෙටත් සිටිනු ලබන කෙනෙකුට. ඒ නිසා මමත්වයේ පිළිබඳ හැඟීම හැම විටම සාස්වත හැඟීමක්. පැවැත්ම පිළිබඳ දිගට පවතින සදාකාලික පැවැත්මත් එක්ක යන හැඟීමක්. ඊයෙන් අදට, අදින් හෙටට. ඊයේ හිටියා, දැනුත් ඉන්නවා, හෙටත් සිටිනු ලබනවා. දැන් මේ කැඩෙන්නේ වර්තමානයේදී. කඩන්න පුළුවන් නම් කඩන්න පුළුවන් වර්තමානයේ. අතීතයේදී කඩන්න බෑ, අනාගතයේදී කඩන්න බෑ, මෙතනදී. මේ වර්තමානයේදී ඒ දන්වල පුරුක කඩන්න පුළුවන් සිහියෙන් සිටීමෙන්. ඒතර මෙතන මමත්වයක් හදාගත්තේ නැත්නම් සිදුවන දේ දකිනවා. ඒක කොහොමද වෙන්න ඕනේ? මෙහෙමද, අරහෙමද? එහෙම මමත්වයෙන් එන සිටිවිලි නෑ. සිදුවන දේ සිදුවන ආකාරයෙන් දකිනවා, අතහරිනවා, එපමණයි. එවිට වර්තමානයේ මමත්වයේ පුරුකක් හදාගන්න. එතකොට කැඩෙනවා. අතීතයේ වෙන් වෙනවා, අනාගතයේ වෙන් වෙනවා. මේ දෙක අතර අපි පාලමක් හදන්නේ වර්තමානයේ. මමත්වයේ ගමන නවතිනවා, මෙතනින් නවතිනවා. නැවත අසීයට આવොත් ආයෙත් ඉතින් මමත්වයේ අලුත් ගමනක් පටන් ගන්නවා. හැබැයි අර අතීතයෙන් ආපු ඒ ගමන නෙමෙයි. වර්තමානයේ සිහියෙන් සිටින විට පාලමක් හැදෙන්නේ. එතන අතීත ඉවුරෙන් ඒ අතීත ගමන ඉවරයි. ඊළඟට ඉතින් ලොකු හිස් සිහියෙන් ඉන්න කල් හිස් මමත්වයක් නැහැ. ආයේ සිහිය නැති වුණු ගමන්ම අලුත් මමත්වයේ ගමනක් පටන් ගන්නවා. එතන ඒ ගමනත් වැඩි දුර යන්නේ නැවත වර්තමානයට ඇවිල්ලා වර්තමානයේ සිහිය ආපු ගමන් ඒ ගමනත් නවතිනවා. අසීයෙන් සිටින තාක්කල් අපි මමත්වයේ ගමනක් දීර්ඝ වූ මමත්වයේ ගමනක් යනවා. ඒ මමත්වයට යන්න පුළුවන් දීර්ඝ ගමනක් සිහිය නැතුව ඉන්න කල. මේ සිහිය ඇති වුණු ගමන් වර්තමානයට ආ ගමන් එතනින් ඒ ගමන ඉවරයි. එනිසා මේ සිහිය නැවත නැවත පුහුණු කරන්න කියන්නේ. නැවත නැවත වර්තමානයට එන්න. ඒ පුහුණුවේ ප්‍රතිඵලයක් විදිහට කෙටි මමත්ව ගමන් තමයි තියෙන්නේ. මමත්වයට නෑ ලොකු ආයසක්. කෙටි ජීවිත කාලය තියෙන මමත්වයට. එනිසා ලොකු දුකක් අපි විඳින්නේ නෑ. දුක් විඳිනවා. නමුත් ඒවා බොහොම කෙටි කාලීන දුක් විඳින්නේ. ඒ ඇති වෙන තැනම දුක නැති වෙනවා. වැඩි දුරක් දුක් විඳින්නේ නෑ. දුක් නොවිඳින අවස්ථා ගණන වැඩි. වර්තමානයේ සිටින විට දුක් නොවිඳින අවස්ථා වැඩි. ඒ අත්දකින්නේ. දුකක් නැති තැනක මමත්වයක් නෑ. ධර්මය ඔක්කොම එකට තියෙන්නේ. වර්තමානයේ සිටීමයි සිහියෙන් සිටීමයි අත්හැරීමයි දුක් නොවිඳීමයි මමත්වයක් නැතිකමයි. මේ ඔක්කොම එක පැත්තකින් සමානාර්ථ සමාන වචන. සිහියෙන් නොසිටීමයි අතීතේ අනාගතේ ජීවත් වීමයි මමත්වයෙන් කටයුතු කිරීමයි දුක් විඳීමයි හිරවීමයි. මේවත් ඔක්කොම එකට යන්නේ. ඒතර මේ ගැන සිතීම වෙනුවට අත්දකින්න. දුකක් නැතුව ඉන්න පුළුවන් බව අත්දකින්න. මමත්වයෙන් තොරව සිදුවන දේ දැනගන්න පුළුවන් ඒ බව අත්දකින්න. මේවා කළ හැකි දේවල්. තවදුරටත් පොත්පත්වල තිබෙන රහස් නෙමෙයි. අපි කාටත් අවශ්‍යතාවයේ තිබෙනවනම් ඕනෙකම තිබෙනවනම් නිවැරදි මඟ පෙන්වීම තිබෙනවනම් සහ අවශ්‍ය පමණට වීරිය කරනවනම් අත්දකින්න පුළුවන්. ඒ නිසයි දහමේ ගුණයක් විදිහට කියන්නේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. තමන් ගන්න ප්‍රයත්නයේ ප්‍රමාණයට, තමන්ගේ උනන්දුවේ ප්‍රමාණයට, තමන් කරන කැපවීමේ ප්‍රමාණයට තමන් තුලින්ම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. මෙතන මේ මොහොතේ වෙන කොයිදවත් නෙමෙයි. ඒ දහම අනාත්ම දහම අත්දකින්න පුළුවන් මෙතන මේ මොහොතේ. සම්දිට්ඨික අකාලික සම්දිට්ඨික මෙතනම අකාලික මේ මොහොතේම. හොඳයි කල්යාණ මිත්‍රවරුනි, භාවනාව පිළිබඳ පැහැදිලි අවබෝධයක්, නිරවුල් අවබෝධයක් මේ පින්වතුන්ට මේ දින කීපෙදී කළ පුහුණුවෙන් ලැබෙන්න ඇති. කොහොමත් භාවනා කරන පින්වතුන් පිරිසක් අද නෙමේ පටන් ගත්තේ, ඊයේ නෙමේ, පෙරේද නෙමේ පටන් ගත්තේ. ඒ පුහුණුව වඩාත් නිරවුල් කරගන්න, කාර්යක්ෂම කරගන්නයි මේ වැඩසටහන සංවිධානය කළේ. මේ වැඩසටහන අදින් ඉවර වුණත් භාවනා වැඩ පිළිවෙලේ අවසානයක් නැහැ. ඒ සැබෑ භාවනාව පටන් ගන්නේ අද සිට මෙතනින් ගිය විටයි. ඒ අදහසින් යන්න, භාවනා කරන්නයි යන්නේ. භාවනා කරලා ඉවර වෙලා යනවා නෙමෙයි, භාවනා කරන්නයි යන්නේ. යන්නේ භාවනා කරන්න පුළුවන් තැනකට. ගෙදරට වේවා වෙන තැනකට වේවා යන්නේ භාවනා කරන්න පුළුවන් තැනකට. ඒතර යෝගියෙක් විදිහට යන්න, වෙනස් යෝගියෙක් විදිහට යන්න. යන්න ගෙදරට කල්යාණ මිත්‍රයෙක් විදිහට. ඒ ගෙදරින් නැත්තන් වෙතට යන්න සැබෑ කල්යාණ මිත්‍රයෙක් විදිහට. ඒයත්තන්ගේ දුක දකින්න, ඒයත්තන්ගේ සීමා දකින්න, ඒයත්තන් කරණ කියන දේවල් ඉවසන්න පුළුවන්. ඒයත්තන් විඳින දුකට අලුත් දුක් එකතු නොකරන තේරුම් ගන්න පුළුවන් කෙනෙක් විදිහට යන්න. ආශිර්වාදයක් විදිහට යන්න. බරක් විදිහට නෙමෙයි, සැහැල්ලුවක් විදිහට. කල්යාණ මිත්‍රවරුනි, අපි කොහේ හිටියත් අපි භවනාවේදී මුණ ගැහෙනවා, සිහියේදී මුණ ගැහෙනවා, වර්තමානයේදී මුණ ගැහෙනවා. ඒ වර්තමාන මොහොතේ අපි කවුරුවත් තනි වෙලා නැහැ. අපි සියල්ලෙන්ම තනි වෙනවා, නමුත් ආධ්‍යාත්මිකව එකතු වෙනවා. මෛත්‍රියද එකතු වෙනවා. අපි සිහියෙන් ඉන්නවා නම්, මෛත්‍රියෙන් ඉන්නවා නම් තනි නෑ. දහම අපිත් එක්ක ඉන්නවා. කවුරු හිටියත් වැඩක් නෑ දහම නැත්තම්. ඒ කිසි කෙනෙක්ගෙන් නොලැබෙන ආරක්ෂාවක්, රැකවරණයක්, ආශිර්වාදයක් සහ ශක්තියක් දහමින් අපිට ලැබෙනවා. එව නිසා දහමත් එක්ක ජීවත් වෙන්න, දහම තුල ජීවත් වෙන්න, ඉඩ දෙන්න දහමට තමා තුල ජීවත් වෙන්න. ඊට වඩා ආරක්ෂාවක්, ඊට වඩා රැකවරණයක්, ඊට වඩා ශක්තියක් හෝ ආශිර්වාදයක් තමත් නැහැ. ඒ දහමේ ආශිර්වාදය ලබන, දහමේ රැකවරණය ලබන, දහම තුල ජීවත් වෙන, තමා තුල දහමට ජීවත් වෙන්නට ඉඩ දෙන යෝගියෙකු බවට පත් වෙන්න කොතන හිටියත්, මොන දේ කරමින් හිටියත්. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි.